సమంతా చక్రవాళేషు అత్ర గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్ వాత్ని మే పిన్నుతున్ హెమ దినామ మే విలా వి బలాపురుత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద మీ ఉతుం ధర్మానుశాసన సదహా సదహతి దాయకత్వే గెన కటయుతు కరును లబాన్ని నొంబర నమే బి దొలహా ఎల్ జాతిక నివాస యోజనాక్రమే రద్దొలుగమ లిపిని పదించి తరీంద్ర అవిష్క రణవక సహా శనుక అచిన్ రణవక కేన పిన్నొత్ దారువాణికతు వెళ్ళ తమన్గి మేనియన్ మెదిహత్ వెళ్ళ మే ఉతుం దేశనావట అద దాయకత్వయగిన కటయుతు కరణో. ఇది మీ పిన్నతున్గే అరమును సిహి కరలా దేశనావ అవసానయే అపి అనుమోదనా కరాంట బలాపురొత్తు వెను. దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని మే జీవితేది అప్పట తేంటోన ఇతామ సువిశేష దేవాల్కి పేక్తేనో ఈ సువిశేష లక్షణ టిక తమాయి పలవినీయం వైపినతున్లాట తీర్లోన తమన్గే జీవితయ ప్రతివేక్షణాకరణ హెకియా ఇక తమై పలవినీయం తీర్లో ఇతర తమై మీ దుఃఖ తేరేండి పటాంగాని ఉదయహవహ నితరమ తమన్గే జీవితయ అపి ప్రతివేక్షణాకరణ పురుదు ఎండో ఏమ బెరివునొత్త ఏమ అప్పట పులువంకుమక్ నెహే సత్యావబోధే కరాయాండ్ దేవని ఏక తమాయి మీ జీవితే సకస్సును పదనమ గెన విభాగ కరల విమసల బలన హేకియా మీ దెం ప్రతివేక్షణాకరణ ఒకటి వెటహిన జీవితే అక్తియను అని ఏ జీవితే తత్వయ ఏ జీవితే స్వభావయ ఏ జీవితే హెడయ విమసా బలన హెక్యా అన్న ఇతనది తమై కరమ కరమ పలగన అప్పట అర్థయ హరియట ధనిన్న పటాంగాన్ని తుంగనీక తమాయి పటిచ్చ సముప్పన్న విభాగయ ఇతకుట ఇతనది తమాయి అప్పట హేతు హేతు ఫలవశేన్ ములు ససరగత జీవితయం ఇపదిమిన్ మెరమిన్ అని ములు ససరమ అప్పట తేరిన్న పటంగా ఈట పాసే అప్పట అవశ్యదేతమై విదర్శన జ్ఞానే మిన్న మేటిక యాం కెనెక్కుట తిబ్బో యా సత్యావబోధేట సూదానం జీవితావబోధేట యా బొమ్మ లేస్తి కెనెక్ తోటి పలవినీక తమై ప్రత్యవేక్షణాకరణ దేవని ఏక తమై ప్రత్యవేక్షణాకరణ ఒకటి వెటహిన జీవితయ మిహమ జీవితే ప్రతిలాభగత ఉని కోహమది కేలా విమర్శని కానీ ఇతనది అప్పట వెదగద్ది కరమయ సహా కర్మ ఫల ఈలంగట పటిచ్చ సముపన్న మీ జీవితే వితరాక్ విభాగ కరలా మీ లెబెన మీ అద్దెకీమిటికి వితరాక్ విమర్శలా బేని పెర ససర గెనాత్ మతు ససరట అనేక గెనాత్ అప్పట ఎంకిసి జ్ఞానగత విమక్కోన నిసా తుంగనీక తమై హేతు ఫలవాసేం విమసనీ ఇసల కర్మ ఫలవాసేం విమసూ దెన్ హేతు ఫలవాస ఎత్తు మిన్న మీ హేతు ఫలవాసేం విమసనుకుట తమై అతీత భావయద మతు భావయద దెన్ భావయద ఒక్కోమ దెనిండగా ఒక్కొమ్మ ఈట పాసే తమై విదర్శన జ్ఞానయ ఏకట అవశ్య పదనమ అవశ్య శక్తి గోడనగా గాని మిన్న మీ కారణ హతరగన అపి ఉనందుయినా මේ කියන කාරණා ගැන අපට අවදිකමක් තියනවා නම් මේ කියන කාරණා ගැන අපි සංවේදී නම් අන්න ඒ සංවේදී ශ්‍රාවකයාට තමයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ටිකට අදාළ විදියට තමයි අපි මේ වචන හතර තියෙන්නේ. මොකද්ද? ප්‍රතිවේක්ෂණාව, කර්ම, කර්මඵල වශයෙන්. එතකොට මේවා අතර සම්බන්ධයක් තියෙනවා. දැන් ප්‍රතිවේක්ෂණා කරලා බලන්නේ මේ මොහ මේ ලැබිච්ච ජීවිතේ හැම වෙලාවෙම විමස බලනකොට එයාට තමන්ගේ సంతානෙ හොඳට දැනෙන්න පටන් ගන්නවා. හොඳට ප්‍රකට වෙනවා. එහෙම ප්‍රකට වෙනකොට එයාට මේ ජීවිතේ ලැබුණේ කොහොමද කියලා විභාග මේ දැන් අත්දකින තත්වය, මේ මුහුණ දෙන අවකාශය, ඔය පින්නතුන්ලාට ලැබුණේ කොහොමද කියලා විභාග කර ගන්නකොට තමයි අර කර්ම කර්මඵල වශයෙන් අපි මේ ලැබුණු ජීවිතේ විභාග කරගත යුතු වන්නේ. එතකොට මේ ලැබුණු ජීවිතය කර්ම කර්මඵල වශයෙන් කර්මී ගෙවලා ඉවර කරන්න පුළුවන් කමක් නැහෙනේ. ඒ නිසා අපි මේ ලැබුණු ජීවිතය ලැබෙන්න පෙර තත්ත්වයේ කොයි වගේද, මේ ලැබුණු ජීවිතය ඇසුරු කරන විද්‍යානුව ඉස්සරහට ලැබෙන තත්ත්වයේ කොහොමද කියලා පෙරපසු අන්තර සම්බන්ධය අනුව අපි විමසලා බලන්න පටන් ගන්නවා. විමසලා අන්නේ එතනදී වමනා කරන්නේ හේතු හේතුඵල. හේතුඵල වශයෙන් තමයි විභාග කරගන්නේ. එතකොට හේතුඵල වශයෙන් විභාග කරගන්නකොට ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ විදර්ශනා ඥාන. ඒ විදර්ශනා ඥාන උපදෙද්දී ඒ විදර්ශනා ඥාන උපදවා ගැනීමේදී මෙන්න මේ ශ්‍රාවකයාට සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා හතරට අදාළව. මොකද්ද? ප්‍රතිවේක්ෂණාව ජීවිතය, කර්ම කර්මඵල, හේතු හේතුඵල, විදර්ශනා ඥාන. මෙන්න මේ හතරට සාපේක්ෂව ඒ තලවලට අදාළව තමයි බොජ්ජංග ධර්ම අපි වඩන්න ඕනේ. අනේක තමයි ඊළඟ අවකාශය. ඒවට අදාළව තමයි අපි බොජ්ජංග ධර්ම වඩාගෙන ඉස්සරහට යන්නේ. බොජ්ජංග ධර්ම වඩන්නේ ඊට සාපේක්ෂව. කොහොමද ඒක වඩන්නේ? දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ ප්‍රතිවේක්ෂණා කරනකොට වැටෙන ජීවිතයේ තියෙන ඒ වැටෙන ජීවිතේ පිළිබඳ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ඉතින් ඒ වැටෙන ජීවිතේ තුල සිහිය පිහිටුවා ගන්නකොට අරමුණු මතමයි සිහිය පිහිටවන්නේ. අරමුණු මතමයි ආ සිහිය පිහිටවන්නේ. එතකොට මොකද මේ මොහොතේ අරමුණු ටිකනේ මේ මොහොතේ යගේ ජීවිතය කියන්නේ. මේ මොහොතේ අරමුණු වෙන මට්ටමනේ මේ මොහොතේ ඒ පුද්ගලයාගේ ජීවිතය කියලා අපි කතා කරන්නේ. එතකොට ඔන්න සිහිය පිහිටනවා. ඊට පස්සේ මේ ජීවිතය තුළ ප්‍රතිවේක්ෂණාමය හැකියාවට ජවය ගන්නවා. ඒක හුරු නෑ අපිට. අපිට අපේ ජීවිතේ ප්‍රතිවේක්ෂණා කරලා හුරු නෑ. අපේ ජීවිතය හුදු ආත්ම දෘෂ්ටියකින් නඩත්තු කරලයි අපිට හුරු වෙලා තියෙන්නේ. මොකද මේ ඔක්කොම අර්බුදයේ පැන නගින්නේ ආත්ම සංඥාව නිසා. එතකොට මේ සසර ආත්ම සංඥාව සමග බැඳී පවතිනවා. සංසාරික කියන්නේ හිමික ආත්ම සංඥාව සහ බැඳී පවතිනවා. එතකොට එහෙනම් අර ආත්ම සංඥාව දුරු කරන්නට තමයි අපි මේ ප්‍රතිවේක්ෂණා කරමින් Java ගන්නේ. එතකොට මේ ප්‍රතිවේක්ෂණා කරලා බලන එක හැකියාවට නැවත නැවත එකතු වෙන්න උත්සාහ කරනවා. විරිය සම්බොජ්ජංගේ. එතකොට මේ පුද්ගලයා තුළ ප්‍රතිවේක්ෂණා කරනකොට වැටෙන ජීවිතය එයා දුකක් වශයෙන් දකිනවා. ප්‍රතිවේක්ෂණා කරනකොට වැටෙන මට්ටම තියෙන එක දුකක් වශයෙන්ම දකිනවා. ධම්මවිජේ සම්පොච්චංගේ. ඉතින් මෙහිම ප්‍රතිවේක්ෂණා කරන්න එයාට එයාගේ ජීවිතේනේ වැටෙන්නේ. ඒ ජීවිතේ වැටෙනකොට එයාට උපදිනවා ප්‍රීති පස්සද්ධි. හරි. ඊට පස්සේ යාට අර ප්‍රතිවේක්ෂණා කරනකොට සිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. එතකොට සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න උදව් වෙනවා. ඊට පස්සේ ආ ප්‍රතිවේක්ෂණා කරන ජීවිතයේ සම්බන්ධව මඳහත් වෙනවා. ඔන්න ඔය ටික වැඩෙන විදියට තමයි ප්‍රතිවේක්ෂණාව කරන්න ඕනේ. එතකොට මේ ප්‍රතිවේක්ෂණා කරනකොට වැටෙන ජීවිතය විභාග කරගන්න ඕන කොයි විදියටද? කර්ම කර්මඵල ඔස්සේ. ඒක ඔස්සේ විභාග කරගන්න ඕන. තේ කර්ම කර්මඵල ඔස්සේ විභාග කරගන්න කොටත් බොජ්ජංග ටික ඔක්කොම වැඩෙන විදියට තමයි ආ විභාග කරගන්න ඕන. බොජ්ජංග ටික වැඩෙන විදියටමයි එයා යාගේ ජීවිතේ විභාග කරගන්න ඕන. එතකොට කර්ම කර්මඵල වශයෙන් වැටෙන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ. එතකොට එයාට සති සම්බොජ්ජංගෙන් විභාග කරලා බලනකොට එයාට වැටහෙන්න ඕන මේ කර්ම තමයි ගෙවෙන්නේ. මොහොතක් මොහොතක් ගානේ මාතුල සකස්සුණු කර්මයේ තමයි මේ ගෙවිලා යන්නේ. මේ හැම මොහොතකම සුඛ වේදනා ඔස්සේ දුක් වේදනා ඔස්සේ කර්මයේම තමයි ගෙවෙන්නේ කියලා දකිනවා. ඒ දකින්න කෙරෙද්දී මොහොතක් ගානේම ඇති වෙලා නැති වෙලා යන ජීවිතය ඇතුලේ මොහොතක් ගානේම කර්මයේ ක්ෂය වෙලා යනවා කියලා දකිනකොට ඒක සති සම්බොච්චංගේ. මේ කර්ම සකස් වෙච්ච එකම දුකක් විදියට දකිනකොට ධම්ම විජේ බොජ්ජංගේ. අනේ තව දැන් නම් කර්ම සකස් වෙන්නේ නැත්තම් හොඳයි කියලා ඒ පුද්ගලයා තුළ ඇති වෙන ජවය, කර්ම නිරෝධේ පිණිස කර්මී දුරු කිරීම පිණිස ඇති වෙන ජවය විරිය සම්බොජ්ජංගේ. ඉතින් මේ විදියට මේ දැන් අනාගත භවයේ පිණිස කර්ම රැස් වෙන්නේ නැහැ කියලා දකිනකොට පවා ප්‍රීතිය උපදී. අනාගත භවයේ පිණිස දැන් කර්ම රැස් වෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ දකින කෙනා තුළ ඒ දැක්ම තුළ පවා උපදින්නේ මොකද්ද? ප්‍රීතිය. ඒක තමයි නිර්ආමිෂ ප්‍රීතිය කියන්නේ. මේ වෙලාවේ ඔය පින්නතුන්ලා වැඩ කරන විදියෙන්, කතාබස් කරන විදියෙන්, හිතන පතන විදියෙන් අනාගත පුනර්භවය හැදෙන්නේ නැහැ කියලා දැක්කොත් ඒ දකිනකොට ඇතිවෙනවා නම් යම් ආස්වාදයක්. ඒකට තමයි නිර්ආමිෂ ප්‍රීතිය කියන්නේ. මේ විදියට එයා තුළ පුදුම සංයමයක් එනවා නම් සැලසුම්වලදී, වාචසික භාවිතයේදී, කායික චර්යාවලදී එයාට යම් සංයමයක් එනවා නම් ඒ සංයමය එන මට්ටම තුළ එයාට ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා. ඒවා ඕලාරික මට්ටමින් ඇති වෙන්නේ නැහැ. ප්‍රීති පස්සද්ධියක් යම් කිසි ආකාරයක එයා තුළ උපදිනවා. ඊට පස්සේ පින්වත්නි, යා තුල નિરાයාසයෙන්ම සිත වික්ෂිප්ත නොවි සමාහිතව පවතිනෝ. යා තුල මේ අසකනනාසේ දිවකය මනස ආනුව පවතින එකත් දුර්වලයි. ඒ පවතින කියන අතීත කර්මී. අනාගත කර්මී මොකද්ද? අනාගත කර්මී සිතකය වචනේ. ඒ නිසා යා සිතකය වචනේ තුලින් රැස් වෙන දේවල් ගැන සංවේදී. ඒ නිසා ඒ දෙකම ගැන සංවේදී. එතකොට මේ ඇස කෙරෙහි එයා තුල බරපතල විදියට කෙලෙස් නඩත්තු වෙන්නේත් නැහැ. සහරහ දකින්න ලෝකයේ අසුරු කරගෙන යා සිතින් කයෙන් වචනින් භව කර්ම රැස් කර ගැනීම පිණිස ඕලාරික ව්‍යාකූලත්වයකට පැටෙන්නේ නැහැ. අන්න එතන සමාධියට උදව්වක් ලැබෙනවා. අතීත කර්මයයි අනාගත කර්මයයි දෙකම නිරුද්ධ වෙන මට්ටමට එයා තුල දැන් වර්තමානිය තුල සංයමයක් දෙන. ඊට පස්සේ යා අතීත කර්මී ගැනත් සිත මෙදහත් කරගන්නවා. අනාගත කර්මී ගැනත් යා මෙදහත් කරගන්න උපේක්ඛා බුද්ධංගි. ඔන්න ඔය රටාවට මේ කියන අවස්ථා හතරෙන්දිම බලද්දී අවසාන අවස්ථාවේදී තමයි මේක මේ බොජ්ජංග ධර්ම ටික පිරෙන්න පටන් ගන්න. විපස්සනා මං කියන්නේ ප්‍රත්‍යවේක්ෂණාව, කර්මයේ කර්මඵල, හේතුඵල. ඊට පස්සේ හේතුඵල. ඊට පස්සේ විදර්ශනාව. අනේ විදර්ශනාවට අදාළ විදියට, විදර්ශනාවට අනුබලයක් ලැබෙන විදියට, විදර්ශනා ඥාන උපදවා ගන්නට හැකි වෙන විදියට යම් කෙනෙක් තුල බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් අන්න එතනදි තමයි කෙනෙක් සත්‍ය අවබෝධය කරා යන්නේ. හැබැයි ඒක එකපාරටම කරන්න පුළුවන්කමක් නැහැ. ඒක එකපාරටම කරන්න බෑ. එහෙම බෑ කරන්න. ඒ නිසා තමයි අපි මේ ප්‍රත්‍යවේක්ෂණාවට අදාළවත් අපි බොජ්ජංග වැඩෙන ආකාරයට විභාග කරලා විමසගන්නේ. ඊට පස්සේ කර්මයට අදාළවත් විමසලා විභාග කරගන්නේ. දැන් තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි කාරණේ තමයි පටිච්ච සහේතු හේතුඵල ඔස්සේ එයා විභාග කරගන්නවා. අන්න ඒ හේතුඵල ඔස්සේ විභාග කරගන්නකොට මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත තත්වයන්. එතකොට හේතුන් නිසා හටගත්ත තත්ව හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන එකම ඒ විදියට විමස ගන්න පුළුවන් හැකියාවම සති සම්බොජ්ජංගේ. ඔක්කොම එක මිටකට අරගෙන කෑලි බෑලි ටික බෙදන්නේ නැතුව හේතු හේතුඵල වශයෙන් මේ මොහොතේ විමස ගන්න පුළුවන් නම් හේත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියලා බලන්නත් පුළුවන් නම් අනිත් බැල්ම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ නිරුද්ධ වී යන ආකාරයේ බලන හැකියාව තමයි අපට වැඩියෙන් තියෙන්න ඕන. මොකද ඒ නිරුද්ධ වී යන හැකියාව බලන කම තුලින් තමයි සති සම්බොජ්ජංගේ වැඩේ. නිරුද්ධ වී යන ආකාරයෙන්ම බලන්න ඕන. මොනවද හේතුන් නිසා හටගත් ඵල ධර්ම තියෙන්නේ? හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයටයි මේක ආйти කියලා යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒ දැක්ම සති සම්බොජ්ජංගය හේතුන් නිසා හටගත් ඵල ධර්මයේදී ඒව ඔක්කොම දුකක් වශයෙන් බලනවා. හේතුන් නිසා හටගත් ඵල ධර්ම මොනවා හරි ඇද්ද ඒවා දුකක් වශයෙන් බලනවා. ඇයි දුකක් වෙන්නේ? හේතුන්ගෙන් සකස් වෙච්ච නිසා, හේතු වෙනස් වෙනකොට වෙනස් වී යන නිසා ඒක අපේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. ආත්ම සංඥාවෙන් පිළිගන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ ආත්ම සංඥාවෙන් පිළිගන්න බැරිකම නිසාම යා මොකද කරන්න ඕන? එයා ඒක දුක්ඛාරිය සත්‍යෙන් විභාග කර කර බලනවා. එතකොට ධම්මවිජේ බොජ්ජංගේ. ඊට පස්සේ එයාට දැන් තවදුරටත් හේතු සකස් කිරීම පිණිස ජවෙන්නේ නැහැ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන නිසා එයාට තවදුරටත් අනාගත භවයේ පිණිස හේතු සකස් කරන්න හිතෙන්නේ නැහැ. මොකද දැන් මෙයා බලන්නේ හේතු හේතුඵල වශයෙන් බලනකොට තුන් භවයම අනුව අතීතයේද අනාගතයේද වර්තමානයේද අනුව පෙර භවයේද මතු භවයේද දැන් භවයේද කියන භවය ග්‍රහණය කරගෙන ඒ භවය මතින් තමයි එයා හේතුඵල වශයෙන් විමසන්නේ. කර්මඵල වශයෙන් බැලුවේ මොකද්ද? කර්මඵල වශයෙන් බැලුවේ එයාට ලැබුණු මේ මොහොතේ ජීවිතය. කර්ම කර්මඵල වශයෙන් එයා බැලුවේ එයාට ලැබුණු මේ මොහොතේ ජීවිතය. එතකොට හේතු හේතුඵල වශයෙන් බලන්නේ මොකද්ද? අතීත භවයත් අනාගත භවයත් වර්තමාන භවයත්. එතකොට තමයි මුළු සසරම තේරෙන්නේ. දැන් අපිට මේ සංසාරෙම තේරෙන්නේ නැහෙනේ, ඒකයි ප්‍රශ්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ සසර අපිට තේරෙන්නේ නැහැ. සංසාරේ තේරෙන්නේ නැහැ. ඉතින් මේ සසර තේරෙනවා නම් අපිට මීට වඩා ගොඩාක් වෙනස් ඇත්තටම. දැන් ලෝකේ න්‍යායක් තියෙනවා සංසාරේ ගැන යම් අදහසක් ලෝකේ විද්‍යාත්මක කියවීම් පවා ගන්න උත්සාහ කරනවා. මොකද විද්‍යාව කියනවා මේ ශක්තියින්ගේ පරිවර්තනයක් සිද්ධ වෙන බව. මේ මිනිසුන්ගේ ක්‍රියාවලිය තුල පවා අපේ ඇතුළාන්තය තුල මොකද්ද වෙන්නේ? අපේ ඇතුළාන්තය තුල සිද්ධ වෙන්නේ රසායනික ක්‍රියාවලියක් නේ. එතකොට මේ රසායනික ක්‍රියාවලිය ඇතුලේ ජීව විද්‍යාත්මකව මේ පුද්ගලයා තුල මේ ශක්තිය සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා යන්නේ නැහැ කියනවා. විද්‍යාව පවක් පිළිගන්න දෙයක්. ශක්තිය ක්ෂය වෙලා යන්නේ නැහැ. ශක්තියේ ක්ෂය වීමක් නැහැ. ශක්තියේ නැවත නැවත පරිවර්තනයේ වෙමින් වෙනත් ස්වභාවයකට පත්වෙන බවක් විතරයි දැන් තියෙන්නේ කියලා බටහිර ලෝකෙ පිළිගන්නවා. ඒ කියන්නේ බටහිර ලෝකෙ කියන්නේ මේ ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ, සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා යන්නේ නැහැ. ඒක වෙනත් ස්වභාවයකින් නැවත නැවත ඉස්මතු වෙනවා. මේ ශක්ති ව්‍යුහයේ ගතිකත්වයක් කියලා ඒක පිළිගන්නවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණ ක්ෂය වෙලා යන්නේ නැහැ, වෙනත් ස්වභාවයක. එතකොට අපි පිළිගන්නවා මේ පුද්ගලයා තුළ, සත්වයා තුළ ඇති වෙන රසායනික ක්‍රියාවලිය තුළ වුණත් දැන් පිළිගන්නවා පින්වත්නි, මේ අපේ ඇතුළාන්තය තුළ ශක්තියක් පවතිනවා. එතකොට මේ ශක්තිය මනින්ද ඒකකයක් නැති බව ඇත්ත. නමුත් අපේ ඇතුළාන්තය තුළ යම්කිසි ශක්ති ප්‍රභවයක් පවතිනවා. ඒ ශක්ති ප්‍රභවය සම්පූර්ණයෙන් ක්ෂය වෙන්නේ නැහැ කියනවා. සම්පූර්ණයෙන් ක්ෂය වෙන්නේ නැහැ කියනවා. සම්පූර්ණයෙන් ක්ෂය වුනේ නැති වුණාට ඒක වෙනත් විභවයකින්, වෙනත් ප්‍රභවයකින් ආය මතුවෙනවා කියලා පිළිගන්නවා. ඉතින් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ওই කතාව තමයි. බුදුරජාණන් වහන්සේ අපට වදාලා, ඉතින් කෙනෙක් මැරුණා කියලා මේ මරණය කියන්නේ සත්වයාගේ සදාතනික අතහැරීම සමුගැනීම නෙමෙයි. එයාගේ ස්වභාවය වෙනත් ස්වභාවයකින් නැවත නැවත මතුවෙනවා. ඒක මනුස්ස ලෝකේ අම්මා කෙනෙක්ගේ කුසේම නෙමෙයි. ඒක එක එක විදියට මතුවෙනවා. එක එක විදියට මතුවෙනවා. එක එක ආකාරයෙන් ඒක මතුවෙනවා පින්වත්නි. ඒ නිසා ඒක මේ ඒක අර තිබුණු එකමත් නෙමෙයි. තිබුණු එකමත් නෙමෙයි වෙන එකකුත් නෙමෙයි. තිබුණු එකක් නෙමෙයි වෙන එකකුත් නෙමෙයි. දැන් උදාහරණයක් විදියට පහනකින් තවත් පහනක් පත්තු කරන්න පුළුවන්. පහනකින් තවත් පහනක් පත්තු කරන්න පුළුවන්. එතකොට ඒ පහන් දැල්ල අර පහන් දැල්ලේ උපකාර අර්ථයෙන්ම තමයි දැල්ලුනේ. හැබැයි ඒ පහනමත් නෙමෙයි. ඒ පහනමත් නෙමෙයි. ඒ පහනේ උපකාර අර්ථයෙන්මයි. ඒ දැල්ලේ අනුග්‍රහයෙන්ම ඉතුරු පහනක් දැල්වලා තියෙන්නේ. ඉතුරු පහන දැල්විලා දැල්වලා තියෙන්නේ. එතකොට මේ පහන් දැල්ල ඇසුරු කරගෙනමයි මේ පහන් දැල්ල දැල්වලා තියෙන්නේ. හැබැයි මේ දැල්වෙන පහන් දැල්ල ඒකත් නෙමෙයි. ඒකෙන් පරිබාහිරව දැල්වපු එක්කුත් නෙමෙයි. අන්න ඒ වගේ පින්වත්නි මේ භවයෙන් භවයට මේ අනාථ සත්වයක් විදියට කර්මය දායාද කරගෙන කර්මය දායාද කරගෙන කර්මී පිළිසරණ කරගෙන යන සත්වයාගේ ගමන් මඟ තුල කෙබඳු ස්වභාවයකින් අපි නැවත නැවත මිහිට එනවද කියලා අපිට තේරෙන්නේ අපි ආවද කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ දැන් හේතුඵල වශයෙන් බලනකොට හේතුඵල වශයෙන් විමස විමසා බලනකොට මේ தত্ত্বය ඊටාම මනවින් තේරෙන්න පටන් ගන්නවා. දැන් පින්වත්නි හොඳට මේ தত্ত্বය තේරෙන්න පටන් ගන්නවා. ඒක හරි පුදුම දෙයක් ඇත්තටම. ඒක හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අපගේ බුදුරජාන් වහන්සේ මේ චක්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන ආකාරයට සදාතනිකව සංසිඳීම ගැන අපට අනුශාසනා කළා. ඉතින් ඒ අනුශාසනාවට අපි අනුගත නොවුනොත් හැමදාමත් අපට මේ ප්‍රශ්නෙත් එක්ක ඉඳ වෙනවා. හැමදාමත් ඉඳ වෙනවා. එතකොට දැන් අපි කර්ම කර්මඵල වශයෙන් විභාග කරලා බැලුවේ මේ ජීවිතය. හැබැයි හේතුඵල වශයෙන් විමසා බලන්නේ මොකද? අතීත භවයත්, මතු භවයත්, දැන් භවයත්. අතීත භවයද, මතු භවයද, මේ දැන් භවයද, මේ තුන් භවයම අපට විමසා ගන්නට සිද්ධ වෙනවා. විභාග කර ගන්නට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදියට විභාග කරලා විමසලා බලන හැකියාව පින්වත්නි අපට තිබ්බොත් අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන්. එතකොට දැන් පටිච්ච සමුප්පන්න විමසා බලනකොට ඒකත් විමසා බලන්න ඕන සතර සතිපට්ඨානේ වැඩෙන ආකාරයටමයි. එතකොට සතර සතිපට්ඨානේ වැඩෙන ආකාරයට හේතුඵල වශයෙන් විමස විමසා ගිහින් එයා මොකද කරන්න ඕන? එයා හේතුඵල වශයෙන් විමසලා අවසානට මේ හේතුඵල වශයෙන් විමසා බලනකොට එයාට දැන් දැනෙනවනම් අනේ මට අනාගතේ ඵලය උපදින විදිහට දැන් හේතු හැදින් නැහැ කියලා දකින්නවනම් අර පීති සම්බොජ්ජංගේ උපදින. මේ පීති සම්බොජ්ජංගේ මේ මේ මේකට අනුව උපදින්නේ කොහමද? දැන් මට දැන් මම මේ හිතන විදිය, දැන් මම මේ කතා කරන විදිය, දැන් මම මේ වැඩ කරන විදිය අනාගත භවයේ හැදින් නැහැ නේද? අනාගත පුනර්භවයේ සසර අනාත වෙන්නේ නැති විදියට නේද මම මේ හේතු සකස් කරන්නේ? අනාගත ඵලයක් වෙනුවෙන් හේතු සකස් වෙනවා නම් ඒ සකස් වෙන හේතුව අනාගතේ ඵලයේ සුගතිය කරා යනවා නම් ඒ සුගතිය දකින්න පුළුවන් නම් එතනත් පොඩි නිරාමිස ප්‍රීතියක් උපදිනවා. හැබැයි යා හිතන විදියට පින්වත්නි අර භව මේ යා තුළ වේදනා පත්‍ය තණ්හා කියන පර්යායයට අහුවෙන්නේ නැති විදියට යා මේ මොහොතේ වාසය කරනවා නම් ඒ වාසය කරනකොට අර තණ්හාව නිසා ප්‍රබවේ වීමට නිමිත භවය සකස් වෙන්නේ නැහැ කියලා දැන් දකින්නකොට දැන් ප්‍රීතියක් උපදිනවා. අන්න ඒකට තමයි අපි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. ඔයාලා දැන් අපි පහුගිය කාලේ නිරාමිස ප්‍රීතිය ගැන දේශනාවකුත් කළා. නිරාමිස ප්‍රීතිය කියන්නේ ඔන්න ඕකට. ඒකට තමයි මේ හේතුඵල වශයෙන් විමසා බලද්දී එයා තුළ ඇති වෙන හේතුඵල වශයෙන් හොඳට විභාග කරලා විමසලා බලනකොට එයා තුළ ඇති වෙන ප්‍රීති සම්බොජ්ජංගේ කියන්නේ අන්න ඒකට. ඉතින් ප්‍රීති පස්සද්ධියා තුළ ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා තුළ මේ අතීත භවය අනුසිත පවතින්නෙත් නැහැ. අනාගත භවය අනුසිත පවතින්නෙත් නැහැ. එයා ලෝකේ මවන්නේ නැහැ. ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයාට පැතුමක් ලෝකේ නැහැ. ඒ පැතුමක් නැති විදියට යා අතීත භවය අනුවත් නොපවතින ආකාරයට අනාගත භවය අනුවත් නොපවතින ආකාරයට යා තුල දැන් වර්තමානයේ තුල යම් සංසිඳීමක් මත යා පිහිටනවා. ඒ වර්තමානයේ තුල යම් සංසිඳීමක් මත පිහිටා යා වාසය කරනකොට එයා තුළ යම් කිසි සමාහිත බවක්මයි වැඩෙන්නේ. යම් කිසි සමාහිත බවක්මයි වැඩෙන්නේ. ඒකට සමාධි සම්බොජ්ජංගය කිව්වට කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ යා මොකද වෙන්නේ? එයා අතීත භවයේ ගැනත් මැදහත් වෙන්න ඕන, වර්තමාන අනාගත භවයේ ගැනත් මැදහත් වෙන්න ඕන, වර්තමාන භවයේ ගැනත් මැදහත් වෙන්න ඕන උපේක්ඛා බොජ්ජංගය. දැන් අපිට තේරෙනවා ප්‍රත්‍යවේක්ෂණාවට අදාළවත් බොජ්ජංග ධර්ම වැඩෙන විදිය ගැන අපිට යම් අදහසක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂණා කරනකොට වැටහෙන මේ ජීවිතයේ ගැන කර්ම කර්මඵල වශයෙන්ුත් බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට අපි විමසා ගන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි හේතු හේතුඵල වශයෙන් විභාග කරගන්නකොට ඒ හේතු හේතුඵල වශයෙන් විභාග කරගන්න කෙනා තුල, හේතු හේතුඵල වශයෙන් විභාග කරගන්න කෙනා තුල පටිච්ච සමුප්පන්නව බැලීමෙන් එයා තුල උපදින බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය පිළිබඳව දැන් අදහසක් තියෙනවා. මේක ප්‍රබලම අවස්ථාව තමයි විදර්ශනා ඥානවලට අදාළ වන විදියට බොජ්ජංග ධර්ම වැඩෙන එක. ඒක තමයි අපේ ප්‍රධාන තැන. හැබැයි පින්වත්නි, අපට ඒකට අදාළ විමස ගැනීම කරන්න බෑ. ඒකට අදාළ විමසා බලන්න අපට පුළුවන්කමක් නැහැ. මේ අවස්ථා හතරම ගැන අපට සංවේදිකම නැත්තම්. මෙන්න මෙතනදි තමයි කෙනෙක් සෝතාපන්න ඵලයේ මත, දිට්ඨි සම්පන්න ශ්‍රාවකත්වයේ මත පිහිටන්නේ. ඒ කියන්නේ යාගේ ආත්ම සංඥාව කඩාගෙන වැටෙන්නේ. මොකද පින්වත්නි, මේ පඤ්චස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක පැවැත්ම කියන එක, පඤ්චස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක පැවැත්ම කියන එක සම්පූර්ණයෙන්ම පින්වත්නි ආත්ම සංඥාව සහ බැඳී පවතින. මෙන්න මේ විදර්ශනා පර්යායට අදාළ වෙන ආකාරයට බොජ්ජංග ධර්ම වැඩිමින් තමයි ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්නේ. ආත්ම සංඥාව කඩාගෙන වැටීමෙන් තමයි මේ වටය බිඳෙන්නේ, මේ සයිකල් එක බිඳෙන්නේ. ආත්ම සංඥාව කඩාගෙන වැටේ. ඒ නිසා අපි විශාලම විදර්ශනා කරන පිරිසක් නම්, විදර්ශනාව ගැන උනන්දු පිරිසක් නම්, එයා විශාලම ජීවිතයේ අභියෝගයේ විදියට දකින්න ඕන ආත්ම සංඥාව. ආත්ම සංඥාව. මේ ආත්ම සංඥාව සමග මුළු සසරක් ගැට ගැහි පවතින. ආත්ම සංඥාව දුරු නොකොට මේ වටය බිඳින්න පුළුවන්කමක් නැහැ. ආත්ම සංඥාව දුරු නොකොට මේ වටය බිඳින්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. එනිසා මේ වටේ බිඳින කෙන ආත්ම සංඥාව දුරු කරන්න ඕන. ආත්ම සංඥාව දුරු කරනවා නම් එයා අනිවාර්යෙන්ම විදර්ශනා වඩන්න ඕන. හැබැයි ඒ විදර්ශනා වැඩේ, විදර්ශනා ඥානවලට අවකාශයේ බොජ්ජංග ධර්ම වැඩෙන රටාව තුලින් මෙයා උපදවා ගන්න ඕන. උපදවා ගන්න ඕන. ඉතින් පින්වත්නි, මෙන්න මෙතනදී ඒ ශ්‍රාවකයා හොඳට දකින්න ඕන මොකද්ද? එක දෙයක් තමයි මේ ජීවිතය තුළ අවබෝධය කරා යන එක පහසු නෑ. විදර්ශනා කරන්නට නම් එයා දකින්න ඕන මොකද්ද? තමන්ගේම පඤ්චස්කන්ධය. ඇයි පඤ්චස්කන්ධයේ සමගනේ ආත්ම සංඥාව බැඳී පවතින්නේ? ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාර, ඉති විඥානං කියලා පඤ්චස්කන්ධයේ රූපය මෙයයි, වේදනාව මෙයයි, සංඥාව මෙයයි, සංස්කාර මෙයයි, විඥානේ මෙයයි කියලා ස්කන්ධ වෙන වෙනම විමසා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ස්කන්ධ සම්පූර්ණයෙන්ම ඇති වෙන විදිය, නැති වෙන විදිය දකින්න ඕන. අන්න එතකොට තමයි සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඒ ස්කන්ධ වෙන වෙනම දකින්න ඕනේ, ඇති වෙන විදිය, නැති වෙන විදිය. ඒවා ඇති වෙන හේතු, නැති වෙන හේතු එයා වෙන වෙනම දකින්න ඕනේ. එහෙම දකිනකොට එයා තුල සති සම්බොජ්ජංගය උපදිනවා. එතකොට ධම්මවිජේ බොජ්ජංගයේදී මෙයා ස්කන්ධ මුල් කරගෙන මුළු මහත් දුකම දකින්න ඕන. එතකොටයි ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙන්නේ. මුළු මහත් දුකම දකින්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අපට දුක පෙන්වා දුන්නා. බුද්ධ දේශනාව ඇසුරින් බලනකොට අපට තේරෙනවා දුකේ තියෙනවා පැති කීපයක්. ඒක තැනක තියෙනවා බුද්ධ, ඒකේ බුද්ධ වචනේ ඔස්සේම ධර්මී මතු වෙන තැන්වල තියෙනවා දුක සත්වදෑරුම් වශයෙන්. දුක ප්‍රභේද හතකට පෙන්ලා පෙන්නනවා. එකක් තමයි පින්වත්නි දුක්ඛ දුක්ඛතා කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ හතක් තියෙනවා. දුක්ඛ දුක්ඛතා කියලා තියෙනවා එකක්. ඉතින් මේ දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ මේ කයේ හට ගන්නා විවිධ ඍදුම්, විවිධ කැක්කුම්, විවිධ වේදනා. සිතේ හට ගන්නා වූ නන්වැදෑරුම් ඍදුම්, හිත රිදෙනේවා. ඒවා ඔක්කොම පොදුවේ අපි කතා කරන්නේ. කායිකව ඇති වෙන විවිධ ඍදුම්, වේදනා, කැක්කුම් මේවත් සිතේ හට ගන්නා වූ නන්වැදෑරුම් ඍදුම්, වේදනා, කැක්කුම් මේ ඔක්කොම එකට අරගෙන අපි කතා කරනවා දුක්ඛ දුක්ඛතා කියලා. ඒකට තමයි දුක්ඛ දුක්ඛතා කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා විපරිණාම දුක්ඛතා කියලා. ඒතර විපරිණාම දුක්ඛතා කියලා අපි මෙතන කතා කරන්නේ මේ හොඳයි යහපත් සැපයි කියලා මේ විදිහට අපි වෝහාර මාත්‍රේ විවහාර කරලා ගත්ත ලෝකයේ ඇතුලේ පින්වත්නි අර හොඳයි සැපයි කියලා ගත්ත කම තුලින්ම ගතේ සිතේ ඇතිවෙන්නා වූ නම් නැදෑරුම්මු වේදනාව විපරිණාම දුක්ඛතාවේ කතා කරනවා. ඒ කියන්නේ අපි හොඳයි කියලා ගත්තොත්, එතකොට යහපත් කියලා ගත්තොත්, මනාපයි කියලා ගත්තොත්, සැපයි කියලා විවහාර මාත්‍රෙම් අපි ඇතුළට ගත්තොත් ඒ ඇතුළට ගත්තකම ඇතුළේ විතරයි විපරිණාම දුක්ඛ හටගන්නේ. නැත්නම් විපරිණාම දුක කියලා එකක් හටගන්නේ නැහැ. ඒතකොට ඒ කියන්නේ වෙනස් වීමම දුක නෙමෙයි. වෙනස් වෙන ලෝකයේ මත හොඳයි සැපයි යහපත් ආදී වශයෙන් ඔය පින්නතුන්ලා තම තමා විසින් පිළිගන්නකමයි විපරිණාම දුක්ඛතාවේ. නැත්නම් විපරිණාම දුක්ඛතා කියලා එකක් කතා කරන්න ඕනේ නැහැ. දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ නන්වැදෑරුම්මු කයේ හටගන්නා වූ එක එක විදිහේ දුක්ඛයන්. සිතේ හටගන්නා වූ රිදුම් කැක්කුම්, හිතේ හටගන්නා වූ එක එක විදිහේ දුක්ඛයන් සියල්ලම එකම වචනකින් අපි පොදු ව්‍යවහාරකින් පාවිච්චි කරනවා දුක්ඛ දුක්ඛතා කියලා. හරි, එතකොට විපරිණාම දුක්ඛතාවයෙන් අයිති වෙන්නේ විපරිණාමයේම දුක නිමි. එකයි විපරිණාම දුක්ඛතා කියන එක අපි තෝරද්දි කිව්වේ හොඳයි සැපයි ආදී වශයෙන් ගත්ත තැනයි ඒක හටගන්නේ. හොඳයි සැපයි යහපත් කියලා වෝහාර මාත්‍රේ යම් කෙනෙක් විවහාර කරගත්තොත් ඒ විවහාර කරගත්ත තැනකේ විවහාර මාත්‍රේ පදනම් කරගෙන හොඳයි සැපයි යහපත් ආස්වාද ජනකයි කියලා ඒ පුද්ගලයා තුල පිළිගත්කම ඇතුලේ එයා විවහාර කරගත්කම ඇතුලේ එයාට කයි සහ සිතේ හට ගන්නා වූ නන් වැදෑරුම් පින්වත්නි දුක්ඛයන් තියෙනවා. ඒ දුක විපරිණාම දුක්ඛතා. ඒතකොට විපරිණාමයට පත්වීමම දුක නෙමෙයි. එහෙමනම් රහතන් වහන්සේලාට දුක තියෙන්න ඕන. බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් දුක තියෙන්න ඕන. එහෙනම් විපරිණාම දුක්ඛතාවේ කියන්නේ විපරිණාමයට පත්වීමම දුක නෙමෙයි. විපරිණාමයට පත්වෙනකොට ඒ විපරිණාමයට පත්වෙන අවකාශය තුල හොඳයි සැපයි යහපත් අර්ථවත් කියලා ඔය පින්නතුන්ලා ඇතුළට ගත්ත කමමයි දුක. විපරිණාම දුක කියලා එකක් නැත්තම් ඇති වෙන්නේ නැහැ. ඒතර එක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පින්වත්නි සංඛාර දුක්ඛතාවේ. මොකද තුන්වෙනි එක සංකාර දුක්ඛතාවේ. එතකොට මෙතන සංස්කාරයන්ගේ දුක කියලා අපි මෙතන හඳුන්වන්නේ පින්වත්නි මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතිකමට, බොජ්ජංග ධර්මයන්ගේ පිහිට ලබන්න බැරිකමට නාම රූප ධර්ම එක මිටකට පොදුවේ නිරතුරුව හටගන්නේ අපි තුල නාම රූප ධර්මනි, ස්කන්ධ ධර්මනි හටගන්නේ. ඒ ස්කන්ධ ධර්ම ඒවා නිට්ටේවා නෙමෙයි, ඒවා අනිත්‍යේවා. එතකොට අනිත්‍ය වී යන ස්කන්ධ ධර්ම, නාම රූප ධර්ම මේ පින්වත්නි යම් කෙනෙක් තුල ඒවා අනිත්‍යයි. ඒ අනිත්‍ය බව නොදැන ඒ නාම රූප ධර්මයන්ගේ එළඹීම මත, නාම රූප ධර්මයන් මත පිහිටීම මත අපිට මේ සංස්කාරයන්ගේ දුක වළඳන්න පුළුවන්. නැවත සංස්කාරයන්ගේ දුක වළඳන්න පුළුවන්. එතකොට මේ නාම රූප ධර්මයන් හටගෙන තියෙනවා. හටගත් නාම රූප ධර්මයන් නිත්‍ය නොවන බැවින්, ස්ථිරසාර නොවන බැවින් ඒ නාම රූප ධර්මයන් අපි සංස්කාර දුක විසෙහි සංග්‍රහ කරනවා. සංකාර දුක්ඛ. ඇයි මේ නාම රූප ධර්මයන් ඉබේ හටගත් ඒවා නෙමෙයිනි. නිබේ හටගත් ඒවා නෙමේ, සසර තණ්හාව වඩාපු කමට මේ නාම රූප ධර්මයන් සකස් වෙලා. එතකොට මේ නාම රූප ධර්මයන් සකස් වෙලා තියෙන නිසා ඒවා නිත්‍යව නෙමේ. ඒ නිත්‍ය නොවන නිසාම මේ නාම රූප ධර්මයන් සංස්කාර දුක විසේ සංඝහක් සංග්‍රහ කරනවා. සංග්‍රහ කරනවා. එතකොට දැන් දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ පොදු විවහාරය. කයේ සිතේ හට ගන්නා වූ විවිධ රිදුම් වේදනා කැක්කුම් ටික. ඊට පස්සේ විපරිණාම දුක. විපරිණාම දුක කියන්නේ වෙනස් වීමම දුක නෙමෙයි. හොඳයි සැපයි යහපත් ආදී වශයෙන් විවහාර මාත්‍රෙන් ඔයාලා ඇතුළට ගත්ත එක ඇතුළේ තමයි විපරිණාම දුක තියෙන්නේ. විපරිණාමයම දුක නෙමෙයි, විපරිණාමයට පත් වෙන ලෝකයේ ඇතුළේ හොඳයි සැපයි යහපත් කියලා විවහාර මාත්‍රෙන් ගත්ත තැනක තමයි මේ අමිහිරි කටුක විපරිණාම දුකට ඔබ එකතු වෙන්නේ. සංකාර දුක කියන්නේ පෙර තණ්හාව වඩාපු කමට. පෙර තණ්හාව වඩාපු කමට තණ්හාව ගැනත් වේදනාව ගැනත් උපේක්ෂාව, ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වඩා ගන්න බැරි වෙලා, ඒ බොජ්ජංග ධර්ම වඩා ගන්න බැරි කමට මේ නාම රූප ධර්මයන් නිත්‍ය නොවන බැවින් මේ අපිට ලැබිච්ච නාම රූප පරම්පරාව නම් සංකාර දුකක්මයි. නමුත් සාමාන්‍ය කෙනෙකුට ඒක දැනෙන්නේ නැහැ පින්වත්නි. සාමාන්‍ය කෙනෙකුට ඒ කතාව එච්චර තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ හතරවෙනි එකක් තියෙනවා, පටිච්චන්න දුක. මොකද්ද මේ පටිච්චන්න දුක කියලා කියන්නේ? පටිච්චන්න කියලා කියන්නේ සැඟවි පවතිනවා කියන එක. පටිච්චන්න සැඟවි පවතිනවා. එතකොට මේ ඒකනේ පටිච්චන්නෝ කියන ධර්මයේ වචනයක් පාවිච්චි වෙලා තියෙන නිතරම. මේ ධර්මයේ ඔබහල ඇති නිතර යෙදුමක් තියෙනවා. පින්වත් මහණෙනි, මේ ධර්මයේ බබලන් විවෘත වුණාමයි වැහිලා තියෙන එකට නෙමෙයි කියන තැන හිම මේ වචනේ නිතර විවහාර වෙලා තියෙනවා. එතකොට පටිච්චන්න දුක. එතකොට පටිච්චන්න කියන්නේ සැඟවි පවතින දුක. ඒක මේ ඒ පුද්ගලයාගේ අපි කියනවා ඉසේ කැක්කුම කියලා. අපි කියනවා බඩේ කැක්කුම කියලා. කණේ කැක්කුම කියනවා. දතේ කැක්කුම කියනවා. මේ ආදි වශයෙන් කායික දුක කියලා එකක් අපි කතා කරනවා. ඊට පස්සේ මේ සිත තුල පින්වත්නි අරමුණු ඇසුරු කරගෙන රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. රාග දේත මෝහ ඇති වෙනවා. නොඑක ආකාරයේ අරමුණු ප්‍රතිබද්ධව සිතේ දුක් හට ගන්නවා. ඒවා හැංගිලා තියෙන්නේ. දැන් ඉසේ කැක්කුම කියලා කිව්වොත්, බඩේ කැක්කුම කියලා කිව්වොත් ඒක සැඟවිලා තියෙන්නේ. ඒක අපි කියන්න ඕන කෙනෙකුට. අපි කෙනෙකුට කියන්න ඕන මාගේ මේ බඩට රිදෙනවා කියලා. වෛද්‍යවරයා ළඟට ගියපු කමින්ම වෛද්‍යවරයාට එයාගේ දුක අඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. වෛද්‍යවරයා කියන්න ඕන, වෛද්‍යවරයාට කියන්න ඕන රෝගියා විසින් මගේ මේ බඩ රිදෙනවා, මගේ මේ ඔළුව රිදෙනවා, මගේ මේ කොන්ද රිදෙනවා කියලා කියන්න ඕන. දැන් අරමුණු ප්‍රතිබද්ධව කෙනෙක්ගේ සිතේ රාගය උපදිනකොට, ද්වේෂය උපදිනකොට ඒක මහ දුකක්. හැබැයි ඒක අප්‍රකටයි. ඒක සැඟවි පවතිනවා. ඒ සැඟවි පවතින එකට අපි කියනවා මොකද්ද? පටිච්චන්න දුක්ඛ කියලා. එතකොට මේ සැඟවි පවතින මට්ටමක් තියෙනවා. ඒක ප්‍රකට කළේ නැත්තම් ලෝකයා දැනගන්නේ නැහැ. ඒක කයටත් අදාළ තත්වයන් තියෙනවා, සිතටත් අදාළ තත්වයන් තියෙනවා. එතකොට පටිච්චන්න දුක්ඛ කියන්නේ ඒක. තව එකක් තියෙනවා අපටිච්චන්න දුක්ඛ කියලා. අපටිච්චන්න දුක්ඛ. එතකොට අපටිච්චන්න කියන්නේ ප්‍රකටයි කියන එක. පටිච්චන්න කියන්නේ අප්‍රකටයි කියන එක. එතකොට අපටිච්චන්න කියලා කියන්නේ පින්වත්නි එයා තුල ප්‍රකටයි ඒක. දැන් උදාහරණයක් විදියට කෙනෙක් කඩුවකින් පහර කනවා. එක්කෝ තුවක්කුවකින් වෙඩි කනවා. එක්කෝ ආයුධයකින් කපලා දානවා. එතකොට මේ ඒ තුවාල උනාට පස්සේ ඒක හැංගිලා නැහෙනේ. එයා යම් දුක් දෝමනස්සේකට පත් වෙනවා නම් ඒක එයා තුල සැඟවි පවතින එකක් නෙමෙයි. එයා තුල ඒක හරීම ප්‍රකටයි පින්වත්නි. එයා තුල ප්‍රකටයි. බැලුවාම තේරෙනවා ලේ ගන්නකොට ප්‍රතිකාරව මනා කරනවා දුකෙන් ඉන්නේ කියලා. ඒකට අපි කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අපටිච්ඡන්න දුක්ඛ කියලා. තව එකක් තියෙනවා නිප්පරියාය දුක්ඛ කියලා. නිප්පරියාය දුක්ඛ පින්වත්නි මේ නිප්පරියාය කියන්නේ කුමක්ද? ඒ කියන්නේ පින්වත්නි මේ දුක්ඛ වේදනාව කියන එක. වේදනාවේ පැති තියෙනවනේ ගානක්. සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කිය කිය කියනවනේ. වේදනාවේ එක එක පැති තියෙනවා. සාමිස සුඛ වේදනා, සාමිස දුක් වේදනා, සාමි නිරාමිස. ඉතින් මෙහෙම අපි වේදනාවේ විවිධ පැති කතා කරනවා. මෙතන පින්නත්නි නිප්පරියාය දුක්ඛ කියලා කියන්නේ කෙලින්ම දුක් වේදනාවට. නිප්පරියාය දුක්ඛ කියලා කියන්නේ කෙලින්ම පින්වත්නි දුක් වේදනාවට. වේදනාවේ විවිධ පැති තියෙනවා. නිප්පරියාය දුක්ඛ කියලා කියන්නේ කෙලින්ම පින්වත්නි දුක් වේදන. මොකද වේ දුකේ ප්‍රමුඛතම දේ තමයි එයා තුල ප්‍රකට වෙන දුක් වේදනාව. සුඛ වේදනාව අනිත්‍ය වෙන නිසා දුකයි කියලා අපිට වටින්නේ තේරුම් ගන්න වෙන්නේ. සුඛ වේදනාවක් ඇද්ද ඒකත් දුකක් වෙන්නේ කොහමද? ඒ සැප වේදනාව දුකක් වෙන්නේ මොන පදනමින්ද පින්වත්නි? ඇයි බුදුරජාණන් වහන්සේ සැප වේදනාවද විපස්සනා කරමින් උපේක්ෂා සහගත විය යුතුයි ඒ සැප වේදනාව ගැනද කියලා වදාලේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේම වදාළේ සැප වේදනාව වෙනස් වෙනවා. එතකොට සැප වේදනාව වෙනස් වෙනකොට ඒ සැප වේදනාව නිරුද්ධ වෙනකොට ආයෙ සිත දුක් වේදනාව බෙලා ගන්නවා. ඒ කියන්නේ සැප වේදනාව අවසානයේ දුක ගැට ගැසී පවතිනවා. ඒ වගේම සැප වේදනාව දුකක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්න බලපාපු ප්‍රධාන දෙයක් තමයි හැම සැප වේදනාවකම මේ කෙලෙස්සහගත ලෝකයා උරගාන අරමුණු ප්‍රතිබද්ධව අරමුණු පස්සේ දුවා එයා අත්දකින සෑම සැප වේදනාවක්ම රාග අනුසය හදනවා. රාග අනුසය හදනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සැප වේදනාව දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරලා පෙන්නුවේ. ඇයි යම් කෙනෙක් තුල රාග අනුසය හැදුනොත් ඒ රාග අනුසය මතින් එයාගේ පුනර්භවයට ජවය හම්බ වෙන්නේ නැද්ද? ජවයක් හම්බ වෙනවා. ඒ නිසා මේ සැප වේදනාව කෙලින්ම දුකක් කියලා කියන්න බෑ. මොකද එයාට දැන් සැපයිනේ. ඒ නිසා පින්වත්නි ඒක අපටිච්ඡන්න දුක විසේ ගන්න පුළුවන් කමක් නැහැ. අපටිච්ඡන්න දුක කියලා කියන්නේ පින්වත්නි කෙලින්ම තමා තුල මේ එයා මේ නිප්පරියාය දුක කියලා කියන්නේ. නිප්පරියාය දුක කියලා කියන්නේ කෙලින්ම පින්වත්නි දුක්ඛ වේදනාවමයි. අර වගේ තේරුම් කරන්න දෙයක් නැහැ. දැන් සැප වේදනාව දුකක් කියන එකට කරුණු කියන්න වෙනවා අපිට. සැප වේදනාව දුකක් වෙන්නේ සැප වේදනාව වෙනස් වෙන නිසා. සැප වේදනාව බිඳී යාමත් එක්කම නැවත දුක් වේදනාව හට ගන්නවා. එත ඒ නිසා මේක දුකක් පින්වත්නි. ඒ නිසා සැප වේදනාවත් ඔය පින්නතුල්ලා දුක්ඛාරිය සත්‍යයෙන් සංග්‍රහ කරලා බලන්න. හැම සැප වේදනාවක් තුළම ඔයාලට පොඩි ආස්වාදයක් තිබ්බට රාග අනුසය හදනවා. ඒ රාග අනුසය හදන නිසා පින්වත්නි මේ සැප වේදනාව දුකක් විදියටම බලන්න කියා අපි කියන්න ඕන. එතකොට තමයි ඇත්තනි ඉන්නම් කියලා ඔය පින්නතුල්ලාට දැනින්නේ. නමුත් පින්වත්නි මේ නිප්පරියාය දුක කියන එක පින්වත්නි කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඒකායන මුඛ්‍ය දුක දුක් වේදනාව කියන එකයි කෙලින්ම දුක. ආයේ තේරුම් කරන්න දෙයක් නැහැ. එයා උරගාන්නෙම කඳුල. එයාට මේ දැන් වැඩ කරන විදිය අනුව අනාගතේ කඳුල උපදිනවා නෙමෙයි. ඔයා මේ විදියට වැඩ කළොත් අනාගතේ මෙහෙම ඔයා අමාරුව වැටෙනවා නෙමෙයි. එයා කෙලින්ම දැම්මම අඬන්න වැළපෙන්න හේතු යෙදිලා දුකක්මයි. ආ ඒකේ අනුසය ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඒකේ ඇතුලේ හැදෙන කෙලෙස් ගැන කතා කරන්න දෙයක් නැහැ. එයා දැන් මේ අවකාශයේදීම දුකට බැහැගෙන. එහෙනම් මේ නිප්පරියාය දුක්ඛ කියන එකෙන් අපි කතා කරන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒකායන වශයෙන්ම දුක් වේදනාව. සැප වේදනාව මෙතනදී ගන්නේ නැහැ. ඒ සැප වේදනාව ඒකායන ඍජුවම දුක කියලා අපිට කියන්න බෑ. මේ වෙලාවේ ආස්වාදයක් තියෙනවා. ඒක දුකක් වෙන්නේ දුක්ඛාරිය සත්‍යයට ඒක සංග්‍රහ කරන්න වෙන්නේ. ඒක ඇතුලේ කෙලෙස් හැදෙන නිසා, ඒක වෙනස් වෙන නිසා. ඒ කරුණු දෙක ඔස්සේ අපිට යට තේරුම් කරන්න නම් දුක් වේදනාව එහෙම නැහැ. දුක් වේදනාව කෙලින්ම දුකයි. දුක් වේදනාව විඳින්න වෙන එකම දුකයි. ඒක ඇතුලේ පටිඝානුසය හැදෙනවා. ඒක ඇතුලේ මහා දුක මෝරනවා. ඒක ඇත්ත. නමුත් පින්වත්නි කෙලින් මෙයා දැන් මේ අවකාශයේදී මෙයා දුක උරගානවා. ඒකට අපි කියන්නේ මොකද්ද? නිප්පරියාය දුක්. හත්වෙනි එක තමයි පරියාය දුක්ඛ කියලා එකක් තියෙනවා. පරියාය දුක්ඛ. එතකොට මෙතන මේ පරියාය දුක කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙතන අප්‍රදාන කියන එක පරියාය කියන්නේ. එතකොට පරියාය කියන්නේ අප්‍රදාන. අප්‍රදානව දුක පවතිනවා. මොකද අප්‍රධානව දුක පවතින්නේ කියලා මෙතන අදහස් කරන්නේ. ජාති දුක, ජාති දුක. ජාති නිකන් බැලුවාම හොඳයි වගේ, බැලුවාම හරි හොඳයි. ඉපදෙනකොට මිනිස්සු ඒ හරියට ඒවා සමරනවා. එද නිකන් බැලූ බැල්මටම හරිම හොඳයි ඉපදීම. නමුත් මේ යම්තාක් දුක්ඛ දෝමනස් උපායාසය නැද්ද, ඒවා ඔක්කොම මොකක් මතද පවතින්නේ? ජාතිය මත. එතකොට මෙතන පින්වත්නි පර්යාය දුක්ඛ කියලා කියන්නේ අප්‍රදානෝ පවතිනෝ, අප්‍රදානෝ පවතිනෝ. එතකොට මේ ඉවසිය නොහැකි ස්වභාවයෙන් යුක්ත මේ මහ විශාල දුක්ඛ ස්කන්ධයම පවතින්නේ, කාය චිත්ත මහ විශාල පීඩාකාරී මේ දුක්ඛයන් පවතින්නේ කුමක් මතද පින්වත්නි? ජාති දුක මත, ජාතිය මත. නමුත් ලෝකයා එහෙම හිතන්නේ නැහැ. එතකොට ජාතිය දුකක් විදියට පේනවා නම් ඒකට අපි කියන්නේ පර්යාය දුක්. මෙන්න මේ දුක් හත, මේ දුකේ සත්වදේරුම් ආකාරයට ඔය පින්නතුන්ලා විමසා ගැනීමෙන් තොරව විදර්ශනාවට අවකාශය ලබා ගන්න අමාරුයි. මෙන්න මේ විදියට ඔය පින්නතුන්ලා බලන්න ඕන. මේ විදියට බලනකොට එතන වැඩෙන්නේ මොකද්ද? ධම්මවිජේ බොජ්ජංගේ. දැන් මේ විදර්ශනාවට අදාළ පර්යාය මේ කතා කරගෙන යන්නේ. මුලින්ම අපි කතා කළා පින්වත්නි ප්‍රතිවේක්ෂණාවට අදාළ බොජ්ජංග ටික. දෙවනියට කතා කළා කර්ම, කර්මඵලවලට අදාළව විභාග කරගන්නකොට කොහොමද බොජ්ජංග දේශ අපි ප්‍රතිවේක්ෂණා කරග විමසා ගන්න ඕන. ඊට පස්සේ අපි බැලුවා අතීත භවය, මතු භවය, දැන් භවය. ඉපදීපදී මෙරි මෙරි යන සත්‍යාගේ ගමන් මඟ දිහා බලාගෙන අපි ඊට පස්සේ හේතු, හේතුඵල ඔස්සේ විමසා බැලුවා. හේතුවත් හේතුඵලයත් ඔස්සේ අපි හොඳට විමසා බැලුවා. අම්මන් කිව්වා මේ තුන් ආකාරයටම වඩා ප්‍රබල ක්‍රමයක් තමයි විදර්ශනා ඥානවලට අවකාශය ලැබෙන විදියට බොජ්ජංග ධර්ම ඔස්සේ විභාග කරගන්න එක කියලා. එතකොට එහෙමනම් එයාට කරන්න වෙන්නේ සති සම්බොජ්ජංගේ දියා මොකද්ද දකින්න ඕන? එයා දකින්න ඕන ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාරා, ඉති විඥානං කියලා ස්කන්ධ වෙන වෙනම අරගෙන ඒ ස්කන්ධ ඇති වෙන නැති වෙන විදිය බලන්න ඕන. ඒ ස්කන්ධ ඇති වෙන නැති වෙන විදිය බලනකොට එයා තුල විදර්ශනා පර්යායකට අදාළව විදර්ශනා ඥානවලට අනුබලයක් ලැබෙන ආකාරයට එයා තුල සති සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්න. ඉතින් මේ කොන්තරට අහන්න ගෙදර ගිහින්. ඔබට සිහිය උපදවාගෙන අහන්න. එතකොට මුළු නිවන් මාර්ගයේම මෙතනදී ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඊට පස්සේ ධම්මවිජේ බොජ්ජංගේදී යා මොකද කරන්න ඕන? දුක විභාග කරගන්න ඕන. දුක විභාග කරගන්න ඕන. එතකොට යාට මේ නාම රූප ධර්මයන්ගේ විවිධ ස්වરૂපයන් තුලින් නාම රූප ධර්මයන්ගේ මතුවෙන මේ ඒ පුද්ගලයා තුළ ඇතිවෙන මේ ආත්ම සංඥාව ඇතුළේ මේ දුක කියන එක උරගාන විවිධ විධික්‍රම පේන්න පටන් ගන්නවා. ඒකෙදී අපි කතා කළා මොකද්ද? දුක්ඛ දුක්ඛතා. එතකොට දුක්ඛ දුක්ඛතා කිව්වේ මේ පොදුවේ අපි විවහාර කරන කායික, මානසික, රිදුම්, කැක්කුම්, සිතේ මේ පොඩි විවහාරය, විවහාරය. දුක්ඛ දුක්ඛතා. මේ විවහාර කරන්නේ මිනිස්සු. එච්චර මට හිතට හොඳ නෑ මේ දවස්වල කික විවහාරකන් ගැඹුරක් නෑ මොකක්වත්. එම ගැඹුරක් යට තේරෙන්නේ දුක්ඛ විපරිණාම දුක්ඛතා. හොඳයි විපරිණාම දුක පවතින කොහොමද? හොඳයි සැපයි කියලා ගත්ත තැන විතරයි. නැත්නම් විපරිණාමයට පත්වීමම දුක නෙමෙයි. හොඳයි සැපයි ආදී වශයෙන් විවහාර කරගත්ත, එයා සම්මත කරගත්ත ලෝකයේ ඇතුලේ සිතේ ගතේ හටගන්නා වූ නන්වැදෑරුම් වේදනාව, නන්වැදෑරුම් පීඩාව, විපරිණාම දුක. එතකොට විපරිණාමයට පත්වීමම දුක නෙමෙයි. හොඳයි සැපයි වශයෙන් එයා තුල එළඹී සංකාර දුක. එතකොට සංකාර දුක කියලා අපි මෙතන කතා කළේ මොකද්ද? එතකොට මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යතාවයේ පදනම් කරගෙන, එතකොට මේ නාම රූප ධර්මයන්, නාම රූප ධර්මයන් නිත්‍ය නොවන බැවින් නාම රූප ධර්මයන් වනාහි සංස්කාර දුකක්, මහ දුක් දුක් පීඩාවක් මේ නඩත්තු කරන්නේ. ඒතොර යා නාම රූප ටික දුක විදියට පේනවා. බලන්නකො ධම්මවිජේ බොජ්ජංගේ ඇති වෙන්නේ. ඊට පස්සේ අපි කෝ පටිච්චන්න දුක, අපටිච්චන්න දුක, නිප්පර්යාය දුක, පර්යාය දුක කියලා. පර්යාය දුක කිව්වේ, පර්යාය දුක කිව්වේ අප්‍රදානයි, පේන්නේ. මොකද්ද පර්යාය දුක? ඔක්කොම ජාතිය නිසා. නමුත් ලෝකයා හිතනවා ඒක සුන්දර දෙයක් කියලා. දරුවෝ නැති කෙනෙකුට දරුවෝ ලැබෙන එක සුන්දර දෙයක් කියලා හිතනවා. මේම බලනකොට, ඒ කියන්නේ මේ ධම්මවිජේ බොජ්ජංගයන් නැතිකමට තමයි ඔහොම හිතෙන්නේ. එතකොට ධම්මවිජේ බොජ්ජංගයක් තිබ්බා නම් එයා දකිනවා මේ මොනවා කිව්වත් මේ පර්යාය දුක කියලා එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. අප්‍රදාන දුකක් තියෙනවා. මොකද්ද අප්‍රදාන නොවෙන්නේ, අප්‍රදාන වෙන්නේ මේ ඉපදිච්ච නිසානේ. මේ ඔක්කොම නාම රූප પરම්පරාවක් නඩත්තු කරන්න වෙන්නේ, විපරිණාම අධ්‍යක්ීමට යන්නේ, නොඑක ආකාරයේ කයේ වේදනා, සිතේ වේදනා ආදී දුක්ඛ දුක්ඛතාවයෙන් වළඳන්න වෙන්නේ, සංස්කාර දුක වළඳන්න වෙන්නේ, පටිච්චන්නව දුක වළඳන්න වෙන්නේ, හිතේ කැක්කුම දතේ කැක්කුම රාගේ නිසා ඇති වෙන හිතේ වේදනාව, දේසේ නිසා ඇති වෙන සිතේ වේදනාව, ඒවා කිව්වේ නැත්තම් පේන්නේ නැහැ. ඒකනේ ඒකනේ අපි එකට කිව්වේ පටිච්චන් කියලා. අපටිච්චන් කිව්වේ, අපටිච්චන් කියලා කියන්නේ බැලූ බැලමට පේනවා. අනේ පාර කාලා ඉදිමිලා බැලුවාම තේරෙනවා වේදනාවෙන් ඉන්නේ කියලා. උන්ටට ඉදිමිලා අතපය විශාල වශයෙන් ඉදිමිලා ගින් ගුටි කාලා බැලුවාම පේනවා, පාර කාලා බැලුවාම පේනවා, වෙඩි කාලා බැලුවාම පේනවා. ආයි කියන්න ඕනේ නැහැ යා. ඉතින් මේ විදිහට විවහාර කරලා විවහාර කරලා බුද්ධ ශාසනේ නවතිනවා. ඒක තමයි පර්යාය දුක්ඛ. පරියාය දුක්ඛ මොකද්ද? පරියාය පරියාය තමයි පින්වත්නි, යම් තැනක මේ ඔක්කොම දුක පවතින ජාති දුක නිසා, ජාතිය නිසා ලෝකයා එකට ප්‍රශංසා කළාට දැන් මේ විදිහට ධම්මවිජේ බොජ්ජංගෙන් බලනකොට එයා ප්‍රශංසා කරන්නේ. ඕන ඕකට කියනවා ධම්මවිජේ බොජ්ජංගය කියලා. මේම දුකේ සත්වදෑරුම් පරියායම ඔස්සේ තමයි එයා විභාග කරගන්නේ. ඉතින් මේ විදිහට විමස ගන්නකොටම අර පරියාය දුක දකිනකොටම ජාතිය තමයි ඔක්කොම ප්‍රශ්නේ හැදුවේ කියලා දකිනකොටම අනේ ජාතිය නිරුද්ධ කරන්න ඕන, නැවත ජාතිය සකස් වෙන විදියට භවයට නම් මම එකතු වෙන්නේ නැහැ කියන අදහස එනවා. ඒ එකතු නොවීම පිණිස ජවය ඕනේකට විරිය සම්බොජ්ජංගය. ඊට පස්සේ පින්වත්නි අනේ මම නැවත ජාතිය පදනම් කරගෙන දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා, පටිච්චන්න දුක්ඛතා, අපටිච්චන්න දුක්ඛතා, පර්යාය දුක්ඛතා, දුක්ඛතා නිප්පර්යාය දුක්ඛතා කියලා මේ ඔක්කොම නිරුද්ධ වෙන රටාවට නේද මං අද දැන් ඉන්නේ, දැන් හිතන්නේ, දැන් වැඩ කරන්නේ, දැන් කතා කරන්නේ කියලා දකිනකොට එයාතුළු උපදිනව මහ පුදුමාකාර නිරාමිස ප්‍රීතියක්. ඒ නිරාමිස ප්‍රීතිය විපස්සනාවට ගන්න පුළුවන් ඕන නම් එයා එන්මින් මෙතනදී යාට නිරාමිස ප්‍රීතිය විදර්ශනාවට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අත්දකින්නේ නිරාමිස ප්‍රීතිය තියෙන ඒ ප්‍රීතියම විදර්ශනාවට පාවිච්චි කරනකොට ඒ ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙලා මහ විශාල වශයෙන් වැඩෙනවා. ඒ ප්‍රීතියම යාට අනිච්චානුපස්සී ආදි වශයෙන් විදර්ශනාවට ගන්න පුළුවන්. ඊට පස්සේ යා මොකද කරන්නේ? එයා මුළු මහත් පංචස්කන්ධයම ගැන මැදහත් වෙන්න ඕන. ඊට පස්සේ යාට දුක්ඛ දුක්ඛතාවය ගැන මැදහත් වෙන්න ඕන. ඊට පස්සේ යා විපරිණාම දුක්ඛතාවය ගැන මඳහත් වෙන්න ඕන, සංඛාර දුක්ඛතාවය ගැන මඳහත් වෙන්න ඕන, පටිච්චන්න දුක්ඛතාවය, අපටිච්චන්න දුක්ඛතාවය, නිප්පර්යාය දුක්ඛතාවය, පර්යාය දුක්ඛතාවය මේ ඔක්කොම ගැන මඳහත් වෙන්න ඕන, රූපස්කන්ධය ගැන මඳහත් වෙන්න ඕන, වෙන වෙනම වේදනාස්කන්ධය ගැන, සංඥාස්කන්ධය ගැන, සංඛාරස්කන්ධය ගැන, විඥානස්කන්ධය ගැන මඳහත් වෙන්න ඕන. මේ ඔක්කොම එක මිටකට අරගෙන පොදුවේ මඳහත් වෙන්න ඕන. මෙන්න මේ විදියට වෙන වෙනම මඳහත් වීම ඇතුලේ මෙතනදී නැවත යා මොකද කරන්න ඕනේ? ආකර්මී ගැන මෙදහත් වෙන්න ඕන, හේතුඵල ගැන මෙදහත් වෙන්න ඕන. ඊට පස්සේ යා ප්‍රතිවේක්ෂණා කරනකොට මේ ලැබිච්ච ජීවිතය ගැන යා මෙදහත් වෙන්න ඕන. මේ විදියට මෙදහත් වීම ඇතුලේ තමයි උපේක්ඛා බොජ්ජංගයේ පූර්ණය වෙන්න පටන් අරන්, වැඩෙන්න පටන් අරන්, ඒක ඇතුලේ දිප්ති සම්පන්න ශ්‍රාවකත්වයක් බිහි වෙන්නේ. තෙබඳු ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසන උපකාර වේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නොම්බර 9B12L ජාතික නිවාස යෝජනා ක්‍රමේ රද්දොළුගම ලිපිණේ පදිංචි තරින්ද්‍ර ආවිෂ්කර අනවක, ශිනුක අචින් රණවක කියන පින්වත් දරුවන් එකතු කරගෙන මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. පරලෝසපත් ඥාතිින්වන ලොකු මැණිකේ කම්පාගොඩ, සිරිල් ජයරත්න, MP රූපසිංහ, සියාතුහාමි මැඳගොඩ, සිරිසේන රණවක, බන්දුල රත්නායක, සීතා රත්නායක, සංජය ක්‍රිෂාන්ත, සල්ගාදු කියන මේ මහත්ම මහත්මීන් ඇතුළු සංසාරගතෝ මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබනු තුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටද නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම අපගේ පින්වත් දෙමව්පියන්ටද වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරගෙන තිබෙනවා. ඒ වගේම අභිෂ්කරණවක ඒ තරුණ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට, ඒ මෑණියන් ඇතුළු හැම දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා, සියලු දෙනාට මෙතන සම්බන්ධ වුණාව සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. හැම දිනාටම සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. එවැගේම ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය පිණිස වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ජාතියේ මහසදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්තුලුකම ජාතික නිවාස යෝජනා ක්‍රමය යන ලිපිනේ පදිංචි තරින්ද්‍ර ආවිෂ්ක රණවක ෂෙනුක අචින් රණවක යන අය විසින්. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන පුණ්‍ය කුසල බලයෙන් පරලෝසපත් ඥාති පිරිස වෙත පුණ්‍යානුමෝදනා එක් කරමින් පරලෝසපත් ඥාතීන් වන ලොකුමැණිකේ කප්පාගොඩ, සිරිල් ජයරත්න, එම්.පී. රූපසිංහ, සියාතුහාමි මෙදගොඩ, සිරිසේන රණවක, බන්දුල රත්නායක, සීතා රත්නායක, සංජය කෘෂාන්ත, සල්ගාදු ඇතුළු සංසාරගතව පරලෝසපත් සෙලූම ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු දෙනාම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිස වෙත පුණ්‍යානුමෝදනා එක් කරමින් ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ පින්වත් මෑණියන්ට සහ පියාණන්ට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. අවිෂ්ක රණවක මහතාගේ පවුල්වල සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් මේ ධර්ම දානමය කුසල් අත්පත් වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා එලෙසින් මේෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 6931 31 ඔබ සැමට තෙරුවන් සරණයි.